SBS Radio.
මාර්තු මාසේ අවසාන සතියේ බ්‍රහස්පතින්ද දවසේ නුදුරු සිනමා විශේෂාංගෙන් අපි ඔබ හමුවෙන්නයි සූදානම් වෙන්නේ. අද දවසේ නුදුරු සිනමා විශේෂාංගෙන් අපි අවධානය යොමු කරන්නේ පසුගියදා ඔස්කා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයේ ඇතුළු තවත් සම්මාන ගණනාවකට පාත්‍ර වෙච්ච ග්‍රීන් බුක් චිත්‍රපටය පිළිබඳවයි. මේ ග්‍රීන් බුක් චිත්‍රපටයේ තියෙන සුවිශේෂිතා මොනවද සහ මේ ග්‍රීන් බුක් චිත්‍රපටය ඇමරිකානු සමාජයට ඇතුළු අනෙකුත් ලෝකයේ සමාජයන්ට මොන වගේ ආකාරයේ බලපෑමක් දෙල්ල කළේ කියන කාරණා පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. සුපුරුදු විදිහටම අපි අදත් සම්බන්ධ කරගන්නවා නුදුරු සිනමා විශේෂාංගයට ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගරව. අයිබෝන් සුබුදස්නාක් විදර්ශන.
අයිබෝන් මදුර.
ඔව් විදර්ශන, අපි අපේ කතා බහට මූලික පදනමක් සකස් කරගමු. මේ චිත්‍රපටයක් විදිහට ග්‍රීන් බුක් චිත්‍රපටය පිළිබඳව ඔබේ විග්‍රහය මුලින්ම පැහැදිලි කරගනිමින්.
මම හිතන්නේ මෑත කාලේ විශේෂයෙන්ම හොලිවුඩ් සිනමාවේ මූලික වශයෙන් තේමා කරගත්ත මාතෘකාවක් තමයි මේ චිත්‍රපටියටත් පාදක වෙන්නේ. විශේෂයෙන්ම ඒ අර්ථයෙන් තමයි මම දකින්නේ මේ පළවෙනි කාරණය. මේ වෙලාවේ පොඩි හොලිවුඩ් වල සහ යුරෝපීය සන්දර්භය තුළ තියෙනවා පොඩි නැමියාවක්, විශේෂයෙන්ම කළු සුදු වර්ණ ભેදවාදය ඇතුළු මේ යන යුරෝපයේ යන දක්ෂිණාංශික ජාතිකවාදය යම්කිසි විදියකට ප්‍රශ්න කරනවා වගේ පෙනෙන චිත්‍රපටි යම්කිසි මාලාවක් නිර්මාණය වෙමින් තියෙනවා සහ ඒවට සම්මානත් හිමිවෙමින් තියෙනවා. මම හිතන්නේ ඒ රැල්ලේම එක චිත්‍රපටියක් විදියට තමයි මම ග්‍රීන් බුක් චිත්රපටිය දකින්නේ. ග්‍රීන් බුක් චිත්‍රපටි යම්කිසි විදියකට සමාජය සහ දේශපාලනය පිළිබඳව අපිව සංවේදී කරන චිත්‍රපටියක් සහ යම් විදියකට මේ සමකාලීන ඇමරිකානු දේශපාලන මොහොත, අපි කිව්වනම් එක ට්‍රම්ප්ගේ මොහොත ඉඳලා නැත්නම් ට්‍රම්ප්ගේ අර ජනප්‍රියවාදී ජාතිකවාදී සුදු සෝත්තමවාදී දේශපාලනය ඉඳලා නැවත අපිට හැරලා බලන්න පුළුවන් යම් කිසි විදිය ආලෝකයක් මේ චිත්‍රපටිය දල්වනවා. මං හිතන්නේ ඒක හොඳ දෙයක්. නමුත් මං හිතන්නේ මම නැවතවර චිත්‍රපටි ස්ථානගත කරන්නේ මේක යම් කිසි විදියේ එක්තරා ප්‍රවණතාවයක්. මේ ප්‍රවණතාවය අපි විශ්ලේෂණය කරගත යුතුයි, මේක ව්‍යාඛ්‍යාදනය කරගත යුතුයි. මොකද්ද මේ විශේෂම වර්ණ ભેදවාදයේ යම් කිසි විදියේ ඒක තුළ තියෙන මානුෂික දේශපාලන මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්න තියෙන මේ අවධානය, මේ තියෙන මේ උනන්දුව මේ අලුත් සිනමාව තුළ ඇති වෙලා තියෙන ඇයි කියන එක මත ඉඳලා තමයි මම හිතන්නේ අපිට මේ ග්‍රීන් බුක් චිත්‍රපටිය තේරුම් ගන්න වෙන්නේ කියලා.
ඔව්, දැන් ලෝකයේ වර්ණවාදය පිළිබඳව සාකච්ඡා කරන චිත්‍රපට බොහොමයක් නිර්මාණය වී තිබෙනවා. ඔබ කලිනුත් ඒ පිළිබඳව සඳහන් කරා. දැන් ඒ චිත්‍රපටත් සමග සංසන්දනය කරනකොට මේ ග්‍රීන් බුක් චිත්‍රපටයේ මේ මාතෘකාව සාකච්ඡාවට බඳුන්වන ආකාරය ගැන අපි කෙටි පැහැදිලි කිරීමක් කළොත්,
මේ චිත්‍රපටියට සම්මාන අත්‍යවශ්‍ය සම්මාන කීපයකට ලැබුණ එකක්. මම හොඳම චිත්‍රපටිය, හොඳම සහාය නළුවා සහ හොඳම තිර පිටපතට විශේෂයෙන් මේකේ හොඳම සහාය නළුවා විදියට තාම හොඳ රංගනයකේ දෙනවා මේ මහේෂලා අලි කියන නළුවා. යාම තමයි මම දැන් මූන්ලයිට් එකේ තිත කලින් එයා හොඳම සහාය නළුවා. මේ උලා යරෙන්න ඉන්නවා විගෝ හොටෙන්සන් කියන නළුවා. යා මම කියන්නේ යා ඩොමිනේට් වුණා හොඳම නළුවට. නමුත් මේ අනිත් චිත්‍රපටි වල තමයි ලැබුණේ. සා මේක අධ්‍යක්ෂණය කළේ පීටර් ෆැරෙලි. මේ අතරම මේ කතාවේ සත්‍ය සිද්ධියක්, යම්කිසි විදියකට ඓතිහාසික මිතුදමක් තමයි මේකට පාදක වෙන්නේ. 1960 දශකයේ ඒ කියන්නේ ඔය හරිත දෙක විශේෂම ආචාර්ය ගවින් ෂර්ලි සහ ඔහුගේ රියදුරු සහ ඔහුගේ සේවකයෙක් වගේ කටයුතු කරන ටොනි ඇලලොංගා, ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය තමයි චිත්‍රපටියේ පාදක වස්තුව වෙන්නේ. නමුත් ඒ දෙන්න යන ගමන, විශේෂයෙන්ම ඒ යන ගමන ඇතුළේ වෙතිවන සිද්ධිදාමය ඇතුළේ තමයි මේ චිත්‍රපටියේ මූලික ව්‍යුහය, නැත්නම් මූලික විඤ්ඤාස සතා විඤ්ඤාසය සහ මූලිකව අපිට ඇති කරන ඓතිහාසික දේශපාලන සංසිද්ධියට අපි මුණගස්සන්නේ මේ සිද්ධිදාමය තුළින්. පළවෙනි කාරණේ තමයි මම හිතනවා මේ චිත්‍රපටිය අපි විශ්ලේෂණය කරගත්තොත් මේකේ 1960 දශකයේ 1960 දශකයේ ඇමරිකාවේ වර්ණ ભેදවාදය, ඒක කළු ජාතිකයන්ට විරුද්ධව වර්ණ ભેදවාදය ඉතාම දරුණු විදියට උස්සන්න වෙච්ච අවධියක්. එතෙන්ද ග්‍රීන් බුක් කියලා කියන්නේ වික්ටර් හියුගෝ ග්‍රීන් කියන පුද්ගලයෙක්, එයා යම් කිසි විදියකට මාර්ගෝපදේශ ග්‍රන්ථයක් හදනවා කළු ජාතිකයන්ට, ඔවුන්ට යන්න පුළුවන් ස්ථාන සහ ඔවුන්ට ගවන් හල්ල ඔවුන්ට විවේක ගන්න පුළුවන් ස්ථාන පිළිබඳව යම් කිසි මාර්ගෝපදේශ ග්‍රන්ථයක්. ඒතකොට ඒ ග්‍රන්ථය තමයි උත්ප්‍රාසජනක විදියට මේ චිත්‍රපටියේ නමට අරගෙන තියෙන්නේ. ඉතින් මේ ආචාර්ය ඩොන් ෂර්ලි කියලා කියන්නේ කළු ජාතිකයේ ඒ වගේම යම් කිසි විදියකට වංශවත් යම් කිසි ආර්ථික හැකියාවක් සහිත ආර්ථික සමෘද්ධියක් සහිතව ජීවත් වෙන අවස්ථාවක් ලැබුණු, නමුත් කළු ජාතිකයන්ට ඒ මොහොතේ යුගයේ ඇතිවෙච්ච අධික අධික මර්ධනෙන් පීඩා විඳින අපිට කියන්න පුළුවන් යම් විදිහේ කළු ජාතික ප්‍රභූවරයෙක් හැබැයි ඒකම අනිත් පැත්තෙන් කළු ජාතික පීඩිතේ අනිත් පැත්තෙන් ඔහුට සහාය වෙන්නේ සමාජ ශාලාවක බෞද්ධ කෙනෙක් විදිහට වැඩ කරන හැබැයි යම් කිසි විදිහකට දුප්පත් ආර්ථික වශයෙන් ඒ තරම්ම සමෘද්ධිමත් නැති ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රැකියා ප්‍රශ්නයක් උත් ඇති වෙන මොකද යාගේ සමාජ ශාලාව කාලයකට ලැබුණාට පස්සේ අතරස්සාවක් නැති වෙනවා එවැනි මොහොතක මේ සුදු ජාතිකයාට මේ වැළලොම් ගාට මේ යාගේ රස්සාවක් සොඩා යන්න වෙන්නේ මේ වංශාධිපතියෙක් වගේ පෙනී ඉන්න නැත්නම් අපි පියානෝ වාදනය කරන මෙන්න මේ පුද්ගලයා හම්බෙන්න තමයි යන්න වෙන්නේ එතකොට මේ ඩොන් ෂර්ලි ක්‍රාන්තික වංශවතෙක් වංශවතුන් ජීවත් වෙන සුපිරි නිවාසයක ජීවත් වෙන්න ඉඩ ගන්න ලැබිච්ච කෙනෙක් ඒ වගේම බටහිර සුදු ජාතිකයන්ගේ සංගීතය සම්භාව්‍ය සංගීතය ඇතුලේ යම් කිසි විදිහේ ශික්ෂණයක් ලැබපු කෙනෙක් එතකොට මෙන්න මේ වපසරිය ඇතුලේ තමයි අපිට මේ දෙන්නාගේ ව්‍යුහය සමාජ සිටුවමක් තුළ කියලා අපිට තේරුම් ගන්න වෙන්නේ එතකොට මේ චිත්‍රපටිය පුරා අපිට දිගින් දිගටම පේනවා එක්තරා මේ චිත්‍රපටියේ ඒ දෙන්නා යන ගමන ඒ දෙන්නා යනවා ඇමරිකාවේ කියන මධ්‍යම ඇමරිකාවේ ඉඳලා දකුණු ප්‍රදේශය කරා ඒගොල්ලෝ තැනින් තැනට සුදු ජාතික ධනවතුන්ව යම් කිසි විදිහේ පිනවීම සඳහා තමයි ඩොන් ෂෙලිගේ පියානෝ සංගීත වාදනය ආදරය කෙරෙන්නේ එතකොට ඒ යන ගමන ඇතුලේදී අපිට හම්බෙන සිදුවීම් වලින් අපිට පෙන්නනවා මේ තියෙන වර්ණභේදවාදී ව්‍යුහය නැත්නම් වර්ණභේදවාදී මර්ධනය මොනතරම් පද්ධතික සිස්ටමැටික්ද කියලා ඒක මොනතරම් ව්‍යුහගත වෙලා තියෙනවද ඒක මොනතරම් සමාජය තුළට කිඳා බහැලා තියෙනවද කියන එක මම හිතන් චිත්‍රපටයේ සිදුවීම් දාමය පුරාම නැත්නම් සිරමා රාමුකරණේ විවිධ අවස්ථා වලින් අපිට එළදරව් කරලා පෙන්නනවා උදාහරණයක් ගත්තොත් මම හිතන්නේ චිත්‍රපටයේ අපිට මතක නම් ඉස්සරහ දර්ශනයක් මේ දෙන්නා වාහනේ අනාතර කේප්සි යවන් හලකින් ගන්න රෝස්ටිකන් ඒ ආහාර ගන්න අවස්ථාවේ මේ දෙන්නා අතර තිබෙන ඒ කතාව මම හිතන්නේ හරි මේ තමයි ඉන්ට්‍රස්ටින් මේ දෙන්නා ඒ කියන්නේ මෙතනදී ටෝනි වැලලංගා දිගටම කියනවා මේ ඒ අසුදු ජාතික පුද්ගලෙක් විදිහට ගත්තාම ඒ කියන්නේ එළියේ කළු ජාතිකයන්ගේ ප්‍රශ්නය දකින්නේ පොදු ප්‍රශ්නයක් විදිහට නෙමෙයි ඒ කියන්නේ කළු ජාතිකයන් මුහුණ දෙන මේ අර්බුදය නැත්නම් කළු ජාතිකයන් පීඩා විඳින එක වෙනුවට එයාට පේන්නේ එයා ඉදිරිපිටම ඉන්න එයා ගහම ඉන්න මේ ආචාර්ය ඩොන් ෂර්ලි එතකොට මේ ආචාර්ය ඩොන් ෂර්ලි මූලික වශයෙන් එයා උත්සාහ කරනවා කියන්නේ එයා එක් විදිහකට කළු ජාතික පීඩාවට පත්වෙච්ච ප්‍රජාවෙනුත් එයා ආන්තික වෙලා ඉන්නේ මොකද එයා ආර්ථික වශයෙන් යම් කිසි බලයක් තියෙන නිසා ඒකනේ එයාට එයා ජීවත් වෙන සමාජ වපසරිය වෙනස් නිසා එයාට කළු ජාතිකයන් තුලත් නැත්නම් යාම කියන්නේ ඒ කියාගේම කළු ජාතික ප්‍රජාව තුලත් එයාට නියෝජනයක් නැත්නම් එයා ඒ සමූහය තුල එයා නියෝජනය වීම පිළිබඳවත් එයාට යම් කිසි විදිය පරාරෝපණයක් තියෙනවා අනිත් පැත්තෙන් එයා ජීවත් වෙන සුදු ජාතික අර ඉහළ පාන්තික සංස්කෘතික ජීවිතය තුලත් එයාව මර්ධනයට ලක් කරලා එයාට අවශ්‍ය වෙන ආහාරවල ඉඳලා සපපාසුකම්වල ඉඳලා ඒ වරප්‍රසාද නැති කරලා තියෙනවා. ඒකෝට ඒක ඒකෝට එක තත්ත්වයක්. අනිත් පැත්තෙන් අපිට පේනවා මේ ඇමරිකානු සුදු ජාතිකයා කවුනි වැලලංගගේ තරතේ එයා සුදු ජාතිකයෙක් වුණාට ආර්ථික පීඩාවෙන් මු නැත්තම් ආර්ථික වශයෙන් ඇමරිකාව තුළ තියෙන ධනවාදී පැමිණීමත් එක්ක ආර්ථිකය තුළ ඇතිවෙච්ච ඒ ආන්තිකකරණයට ලක් වෙච්ච සමාජ තීරුවක් තමයි යම් විදියකට ටෝනි වැලලංගගේ නියෝජනය වෙන්නේ. ඒකෝට එක අපිට පේනවා එක පැත්තක කළු සුදු ભેදය තියෙනවා. එතකොට කළු සුදු ભેදය ඇතුලේ ආචාර ඩොන් ෂර්ලි කළු ධනවතෙක් වගේ පෙනුනාට ඒ ධනේශ්වරය තුළම ජාතික පීඩනය තියෙනවා. ඒ වර්ණ ભેදවාදී පීඩනය තියෙනවා. අනිත් පැත්තෙන් වාර්ගිකව අධිපති වගේ පේන. නැත්නම් වාර්ගිකව අධිපති වන සුදු ජාතික වාර්ගිකත්වයෙන් නියෝජනය කරන වැල්ලොංගා අවස්නේ අනිත් පැත්තෙන් ආර්ථික වශයෙන් ඩොන් ෂර්ලි වගේ කෙනෙක් මත යැපෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතනවා මේ චිත්‍රපටියේ තියෙන තම කේන්ද්‍රීය තැන තමයි මෙන්න මේ පීඩක ව්‍යුහයන්. ඒ කියන්නේ එකිනෙකා පීඩාවට පත් කරලා තියෙන සමාජ ව්‍යුහයන් එකිනෙක අතිපිහිට වෙලා තියෙන විදිය. ඒ කියන්නේ එකක් මත එකක්. ඒ කියන්නේ එක පැත්තක තියෙනවා සුදු ජාතික සෝත්තමවාදී විසින් පීඩාවට පත් කරපු කළු ජාතික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය. අනිත් පැත්තෙන් තියෙනවා ආර්ථික ධනේශ්වරය විසින් නැත්නම් ධනවාදී ආර්ථික නැත්නම් ධනවතුන් විසින් ඇමරිකානු සමාජය තුළ ආන්තික කරලා තියෙන සුදු ජාතික ආර්ථික පීඩිතයන්. එතකොට මෙන්න මේ පීඩිත භාවයේ සංකීර්ණතාවයක් අපිට මේ චිත්‍රපටියේ පෙන්වන මේ අතරම එක්තරා අවස්ථාවක මේ චිත්‍රපටියේ ඩොන් ෂර්ලි යම් කිසි විදිහේ සමරිසි ලිංගික සම්බන්ධයකට එළබෙනවා. ඒ අවස්ථාවේ ඔහු පොලිසියේ පහර කෑමක් ලක් වෙනවා. අපිට ආයෙ පෙන්වන මේ අවස්ථාවේ නැවත පීඩක විවරයක් තියෙනවා. ඒ තමයි අර ස්වභාවික විෂමලිංගික ආකෘතිය තුළේ යම්කිසි විදියකට ආන්තික කරලා තියෙන සමරිසි ඇතුළු අනෙකුත් ලිංගිකත්වයන්ගේ ඒ පීඩාව අපිට පැත්තක පෙන්නනවා. ඒකම අපිට පෙන්නනවා පොලිසිය ඇතුළේ සුදු ජාතිකයක් අනිත් පැත්තේ මේ කළු ජාතිකයක් මේ දෙන්නම මූණ දෙන එක ඇතුළේ සාහිත්‍ය තලය තුළ කොහොමද බල සම්බන්ධ ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඩොන් ෂර්ලිට සිද්ධ වෙන එක්කලා මොහොතක යා වත්තනඟුවට ගත්තාම යත්තනඟුවට ගැනීමෙන් ගැලවෙන්න නැවත බලවත් ඉහළ අධිපති ඥාණ්ඩුකාරවරයාට අමතල තමයි ඔහුට ඒක නිදහස ලබන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම පොදු වශයෙන් කියන්නේ මේ චිත්‍රපටය කළු ජාතික වර්ණ ભેදවාදය කියලා අපි අර යුනිවර්සල් අඳුරගන්න එක ඇතුළෙම ඒක සාර්වත්‍රිකයක අඳුරගන්න එක ඇතුළෙම තියෙන අර්බුද රසක් අපිට පෙන්නනවා. ඒකම පීඩක ව්‍යුහයන් රසක් අපිට පෙන්නනවා. ඒකම සුදු ජාතිකයන් පවා නැවත මේකේ ගොදුරු වෙලා තියෙන එක පෙන්නනවා. ඒක එක්තරා විදිහක ටෝනි වැලලොංගා ආචාර්ය ඩොන් ෂර්ලි සමග දක්වන මානුෂික බැඳීම ඒ මැදේ පවා යාට සිද්ධ වෙනවා. යාට හෙච්චු යන විදිහට යාට සිද්ධ වෙනවා මේ සුදු ජාතිකයන් විසින් ඇති කරන මේ වර්ණ ભેදවාදී මර්ධනය තුළ යාට පවා විසඳුමක් නැහැ. යාගේ මිත්‍රයව පවා යාට ගලව ගන්න බෑ. එතකොට නැවත වරක් එයාටම මම හිතන්නේ එයාටම මේ තියෙන සමාජ අර්බුදය නැවත එයාටම කාන්දු වෙමින් එයාට තේරෙන ගන්නවා. හිතන්නේ අන්න එතනදී මේ මේ චිත්‍රපටිය සම්මිජයකට සමත් වෙනවා. මේ යුගයේ 1960 දශකයේ ඉඳලා මේ ඒ යුගය තුල මේ සමාජයේ මුහුණ දුන්නු මේ කියන ජාතිකවාදී වාර්ගිකවාදී සහ දේශපාලන ආර්ථික මේ සියලුම ඉතාම ගැඹුරු කාදලයන් ඒ සිබ්බ ගැඹුරු අර්බුදයන් සහ පීඩක structures review යන් අපිට සිනමාත්මකව මානසික තලයේ යම් කිසි විදිහකට අභිමුඛ කරන්න මේ චිත්‍රපටය සමත් වෙනවා.
ඔබ රැඳී සිටින්නේ නුදුරු සිනමා විශේෂාංගයේ සමගයි අද දවසේදී අපි කතා බහ කරන්නේ පසුගියදා හොඳම චිත්‍රපටය ලෙස ඔස්කා සම්මානයට පාත්‍ර වුණු ග්‍රීන් බුක් චිත්‍රපටය පිළිබඳවයි. මේ චිත්‍රපටයේ මේ කළු සුදු වර්ණවාදය මොන ආකාරයටද සාකච්ඡාවට බඳුන්ලා තින්නේ කියන කාරණා පිළිබඳව තමයි අපි කතා බහ කරමින් පසුවේ. ඔව් විදර්ශන අවසාන වශයෙන් මා ඔබගෙන් දැනගන්නට කැමති මේ ග්‍රීන් බුක් සිනමාපටයේ සිනමා විධික්‍රමවල තියෙන සුවිශේෂතා මොනවද කියලා.
මම හිතන්නේ මේ චිත්‍රපටය දැන් අපිට ඔස්කා සම්මාන වලදී හම්බෙච්ච අනිකුත් චිත්‍රපටි මම හිතනවා ඒවත් එක සැසඳුවොත් මම හිතනවා යම්කිසි විදියකට මේ චිත්‍රපටය අර සිනමාත්මකව නැත්නම් සිනමා රාමුකරණය ඇතුලේ ඊට වඩා හොඳ චිත්‍රපටි දෙකක් අපිට හොයාගන්න පුළුවන් කියලා. මම ගත්තොත් ජේම්ස් ආල්ෆන්සෝ කොරොන්ගේ රෝමා වගේ චිත්‍රපටයක් වුණත් සහ අනිකුත් චිත්‍රපටි කීපයක් බැලුවමත් මම හිතන්නේ ඒ තරම්ම මේ චිත්‍රපටි අපිට සිනමාත්මකව ප්‍රාතිහාර්යක් ගන්න චිත්‍රපටයක් නෙවෙයි. සහ අනිත් පැත්තෙන් මේ චිත්‍රපටය මම හිතනවා අර මම කලින් කිව්වා වගේ මේ මොහොතේ ඇමරිකානු සමාජ දේශපාලන මොහොත විශේෂයෙන්ම අර කිව්ව දක්ෂිණාංශික ජාතිකවාදී විසින් නැත්නම් ට්‍රම්ප්වාදී විසින් මුණදීපු මොහොත ඇතුලේ ඊට විරුද්ධව ඇමරිකාවේ තියෙන යම්කිසි විරෝධතා ව්‍යාපාරයක් නැද්දේ මේ චිත්‍රපටය ජනප්‍රිය වෙනවා. ඒ කියන්නේ මං කියන්නේ මේ වගේ චිත්‍රපටිය යම්කිසි විදියකට ජනප්‍රිය මූණුවරක් මේ චිත්‍රපටි වලට ලැබෙනවා සහ යම්කිසි විදියකට විචාරක අනුමැතියකුත් ලැබෙනවා. එතකොට මම හිතන්නේ මේ සියලු කාරණා මේ චිත්‍රපටියට හේතු වුණා කියලා. මම හිතනවා මීට වඩා මම කැමති චිත්‍රපටියක් තමයි ගිය අවුරුද්දේ ආපු ත්‍රී බිල්බෝඩ්ස් කියන චිත්‍රපටිය. ඒක මම හිතනවා මීට වඩා සියුම් අපිට මේ කාරණේ කරා මානුෂික දේශපාලන කාරණේ කරා අපි ගෙනියනවා. සායි වගේම චිත්‍රපට කීපයක්ම ලෝකෙ ඇවිල්ලා තිබුණා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් එම්ජිම 2 years of slave ඊට පස්සේ ගැංගෝ ඊට පස්සේ ඇමරිකන් හිස්ටරි එක්ස් ඔය වගේ ග්‍රීන් මයිල් ගෙට් අවුට් මනතර ගෙට් අවුට් පවා නැත. ඒකත් ඔය වත්තම චිත්‍රපටිය. ඉතින් මම හිතනවා සිනමා රාමුකරණය ඇතුලේ මේ චිත්‍රපටිය ඒ කියන්නේ වෙනස් ආකෘතියක් ගන්න උත්සාහ කරලා නැහැ. නමුත් චිත්‍රපටියේ දිගින් දිගටම වාහනය ඉතින් වාහනේ ඇතුලේ යන ගමන සහ චිත්‍රපටියේ ප්‍රධාන භූමි දර්ශන ඇතුලේ මේ චරිත දෙක ස්ථානගත වෙන විදිය සංසිදම වාහනය තුළ සාවාහනයේ නෙපිට තියෙන ආහනේ නෙපිට තියෙන සමාජ ඇස මේ සමාජ ඇස ඉඳලා මේ ආහනේ ඇතුළට එල්ල කරන නැත්නම් මේ දෙන්නාගේ සම්බන්ධය ඇතුළට එල්ල කරන දැක්ම මම හිතන්නේ ඒක සංවිධානය කරගන්න සිනමා රාමුකරණය සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ මහා අර්බුදයේ මැද්දේ මේ දෙන්නා යම්කිසි විදියකට මේ දෙන්නා ගොදුරු දෙකක් කියන එක. ඒ කියන්නේ ඒක සුදු ජාතිකයා වේවා කළු ජාතිකයා වේවා මේ දෙන්නම මූණ දෙන ඓතිහාසික දේශපාලන අර්බුදයක ගොදුරු දෙකක් කියන එක මම හිතන්නේ මේ චිත්‍රපටියෙන් පෙන්වන්න උත්සාහ කරන ඒ සිනමා රාමුකරණය අවස්ථාව මම දකින්නේ ඒකළු වාහනේ පුරා එන එක පුළු. එතකොට ඒ ඇරෙන්න මම හිතන්නේ චිත්‍රපටියක් විදිහට ගත්තාම යම් විදිහේ මානසික සංවේදනයක් අපට ඇති කරනවා. යම් කිසි විදිහකට මේ ප්‍රශ්නය පිළිබඳ ප්‍රකම්පනයක් ඇති කරන්න උත්සාහ කරනවා. හැබැයි මම හිතන්නේ අර ගැඹුරු දේශපාලනික අභිමුඛය වෙනත සිනමාවේ තියෙන මූලික දේ තමයි සිනමාවේ යථාව. එහෙම නැත්නම් සිනමාව අපිට නැවත ඉතින් අපිම ප්‍රශ්න කරලා දැනගන සිනමාව අරන් යන එක මම හිතන්නේ එකනම් අත්දැකබල්ලා නෑ මේ චිත්‍රපටිය කියලා. මොකද මේ චිත්‍රපටිය අවසානයේ බැලුවා මම හිතනවා මම එකනම් සතුටු වෙන අවසානයක් නෙමෙයි. මොකද චිත්‍රපටිය විසින් අපි නැවත ගෙනියන්නේ මේ සියල්ලන්ම එකට එකතු වෙන මේ අර්බුදය විසඳා ගන්න මොකක් හරි කමිටි එකක්. එතකොට ඒක නිකන් දෙයක් ඇතුලේ සාදයක්. ඒ සාදයේ සුදු කළු ස්වාමියාන් ඔක්කොම නිකන් අයින් වෙච්ච අම්පිසි පරිකල්පනීය සමාජයක්. හරි ඒ කියන්නේ සුදු ජාතික කළු ජාතික ભેදේ නැතන් මේ තියෙන පීඩකීයන් අයින් වෙච්ච එතර කුටියක් තුල තමයි මේගොල්ලෝ හම්බෙලා චිත්‍රපටි ඉවර වෙන්නේ. මම හිතන්නේ ඒක නෙමෙයි මේ චිත්‍රපටිය විසින් අපිට නැවත ඇති කරන්න ඕනේ. මොකද අපි ඉන්න මේ යුගය ඇමරිකානු මේ යුගය තුල කළු ජාතික මේ වර්ණ ભેදවාදී සංක්‍රමණ විරෝධය ඉතාම යටිපෙළක් විදිහට තවමත් ක්‍රියාත්මකයි. ඒක දේශපාලනික ලොකු දේශපාලනික බලයක් සහිත ක්‍රියාවලිය. මම හිතන්නේ මේ ක්‍රියාවලිය අපිට කිදස්සවන්න ඕනේ. ඒ කියන්නේ ඩ්‍රීම් බුක් විසින් මේ යුගයේ ඉඳලා 1960 අර්බුදයකට අපි අරන් යන එක වැදගත්. ඉතින් අපිව නැවත පසු ආවර්තිතව ඒ අතීතයට ගෙන්නලා ඉතින් අපිට නැවත පෙන්වන්න මේ ඇමරිකානු සමකාලීනත්වය තමයි. හැබැයි එහෙම පෙන්වන අතරේම මේ චිත්‍රපටයේ සමත් වීතු තිබුණ සිනමාත්මකව මේ අවසාන මොහොතේදී ඉතින් අපි අරගියේ පරිකල්පනීය මානසික විසඳුමකට ගෙනියන්නේ නැතුව මේ අර්බුදයට මේ සමකාලීන අර්බුදයේ යම් කිසි මුණ ගැසීමක් මේ චිත්‍රපටයේ අවසානයේට උනා නම් කියන එක තමයි මම හිතන්නේ. ඉතින් අපිව තිකස්සන්න පුළුවන් තැන මම කියන්නේ අන්නේ ෆ්‍රීඩ්ගේ තන්නන්නේ ඉතින් අන්නේ අපිව තුවාල කරන එක චිත්‍රපටියකින් වෙන්න ඕනේ. අපිව තුවාල කරන එක නැත්නම් අපිට අපි දිහාම නැවත බලන්න සැලසෙන එක මේ සිදුවීම දිහා නැවතම ඇහැක්කෙල්ල කරන එක මෙන්න මේ කාරණේට මේ චිත්‍රපටිය යන්නේ සමත්ුන්නේ නැහැ. එවෙනුවට අවසාන මානසිකවාදී සමාජ මානසිකවාදී පරිකල්පනීය තැනදී මේ චිත්‍රපටිය අවසන් වෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ යුගයේ අර මම කලින් කිව්වා ආකාරයට මේ චිත්‍රපටි වැල්ලනේ සිදුවන වර්ණ ભેදවාදී මූලික කරගෙන කළු ජාතික යන්ත විරුද්ධ වෙන වර්ණ ભેදවාදී මූලික කරගෙන එන මේ රොමැන්ටික් මානසික සිනමාවේ ඉතරා ගතිකයක් තමයි අවසාන වශයෙන් මේ සිනමාව තුළ සියල්ලන්ම සතුටින් දේවල් තේරුම් කරගන්න තරමට ගිහින් චිත්‍රපටි අවසන් වීම මෙන්න මම හිතන්නේ ඒක උගුලක්.
මෙවර නුදුරු සිනමා විශේෂංගෙන් අපි කතා බහ කළේ පසුගියදා ඔස්කා සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් ග්‍රීන් බුක් චිත්‍රපටය පිළිබඳවයි. අපි මේ කතා බහට සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට සිනමා විචාරක විදර්ශන කන්නංගර. විදර්ශන අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට අපිත් සමග සම්බන්ධ වුවාට. අපි ලබන මාසයේ අවසාන සතියේ බ්‍රහස්පතින්දා නැවතත් හමුවෙමු නුදුරු සිනමා විශේෂංගෙන්.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.